බුදුරජාණන් වහන්සේ විසින් නිවන් අවබෝධ පිණිස වැඩිය යුතු ඒකායන මාර්ගය ලෙස පෙන්වා වදාළ උතුම් සතර සතිපට්ඨානය තේරුම් ගත හැකි පරිදි පූජ්‍ය ගලිකමුවේ ඥානදීප හිමියන් විසින් විස්තරාත්මකව සිදු කරන ලද ධර්ම දේශනා මාලාව. හයවන දේශනාව නවසීවතික භාවනාව.
නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. හැම දිනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින් අදත් ඔබ හැම දිනෙකම ඔබේ ජීවිතයට වැදගත් ධර්ම කාරණා රැසක් ශ්‍රවණී කරන්න සූදානම් වෙන මොහොත. ඔබ දන්නෝ අපි සතර සතිපට්ඨාන දේශනාව ඇසුරෙන් ධර්ම දේශනා පෙළක් හැටියට ඔබට භාවනාවට අවශ්‍ය වෙන, ධර්ම අවබෝධයට අවශ්‍ය වෙන ඉතාම වැදගත් ධර්ම දේශනා පෙළක් තමයි මේ දිනවල සිදු කරන්නේ. ඉතින් ඒ අතර අපි මේ සතර සතිපට්ඨානය ගැන මූලික හැඳින්වීමක් සමග මුළු සතිපට්ඨාන දේශනාවම සාරාංශ කරගත්ත ධර්ම දේශනාවක් සිදු කරා. ඒ වගේම අපි ආනාපාන සති භාවනාව ගැන, ඒ වගේම ඉරියාපත භාවනාව, සම්පජඤ්ඤ භාවනාව, පිළිකුල් භාවනාව, ධාතු මනසිකාර භාවනාව, මේ වගේ භාවනාවල් එකින් එක අරගෙන වෙන වෙනම ඔබට පැහැදිලි කරමින් ධර්ම දේශන කීපයක් සිදු කරා. අද දවසේ අපේ නව සීවතික භාවනාව. මෙතන භාවනා නමයක් හැටියට තියෙනවා. එතකොට ඒ නවසීවතික භාවනාව කියන්නේ මොකක්ද? ඇයි මේ නවසීවතික භාවනාව භාවනා නමයක් හැටියට අපිට මේ සතර සතිපට්ඨාන දේශනාවට ඇතුළත් වෙලා තියෙන්නේ? කොහොමද අපි මේ නවසීවතික භාවනාව තේරුම් ගන්නේ? මේ භාවනාව වඩන්නේ කොහොමද? මේ භාවනාවෙන් අපි හිත දියුණු කරගන්නේ කොහොමද? මේ වගේ කාරණා කීපයක් අද මේ ධර්මානුශාසනාව තුළ අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා. පිංගතුනේ, අපි කවුරුත් මැරෙනවා. නත්ති ජාත සමරණ, බුදුරජාණන් වහන්සේ පෙන්වී උපන්නා වූ සත්වයෙකුට නොමැරී ඉන්න නම් පුළුවන් ක්‍රමයක් නෑ කියනවා. මේ මරණය ගැන ගත්තහම ධර්මයේ සඳහන් වෙනවා අට්ටි සූත්‍රය කියලා. මේක තියෙන්නේ සංයුත්ත නිකායේ අනමදග්ග සංයුක්තේ අට්ටි සූත්‍රය. ඒකේ බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා අනමතග්ගෝ යම් භික්කවේ සංසාරු, මහණෙනි මේ සංසාර ගමන අනවරාග්‍රයි. මේ සංසාර ගමනේ දුර්ලභ මනුස්ස ජීවිත ලැබලා, ඔබ කවුරුත් දන්නවා මනුස්ස ජීවිතයක් ලැබනවා කියන එක අතිශයින්ම දුර්ලභ කාරණයක්. හැබැයි කල්පයක් තුල එවැනි දුර්ලභ මනුස්ස ජීවිත ලැබලා එක පුද්ගලයෙකුගේ ශරීරය සම්මස් නහර ඔක්කොම කුණු වෙලා පස්සෙලා ගිහිල්ලා ඇට සැකිල්ල විතරක් ඉතිරි වුණොත්, බුදුහාඳුරු මේ උපමාවක් පෙන්වන්නේ මේ සසර ගමනේ භයානකකම අපිට තේරුම් කරලා දෙන්න. එක පුද්ගලයෙකුගේ ඇට සැකිල්ල පමණක් ඉතිරි වුණොත් මහණෙනි, අර ඈතින් පේන වේපුල්ල පර්වතය වගේ ඇට සැකිලි වලින් පර්වතයක් හදන්න පුළුවන් කියනවා. එක පුද්ගලයෙකුගේ කල්පයක් තුල ලබන මනුස්ස ජීවිතවල ඇට සැකිලි එකතු කරලා. එහෙමනම් මේකෙන් අපිට තේරෙනවා මනුස්ස ජීවිතයක් ලබනවා කියන කාරණේ ඔබ දන්නවා. අපි උපමාවට කියන්නේ කන කැස් බෑ වියසිදුරින් අහස දකිනවා වගේ. ඉතාම දුර්ලභයි. හැබැයි එවැනි දුර්ලභ මනුස්ස ජීවිත ලබලා කල්පයක් තුල ඒ පුද්ගලයාගේ ඇට සැකිල්ල දිරලා පස්සුන් නැත්නම් ඇට සැකිලි ටික එකතු කරලා අර පේන වේපුල්ල පර්වතය වගේ පර්වතයක් ගොඩනගන්න පුළුවන් නම්, එහෙනම් අපිට පේනවා කල්පේ කියන්නේ කොච්චර දීර්ඝ කාලයක්ද. දුර්ලභ මනුස්ස ජීවිතවලින් ඒ වගේ ඇටසැකිලි එකතු වෙනවා නම් ඔබ හිතන්නේ ඒ අතරතුර සතර අපායේ මහගෙදර කරගෙන යන සත්වයා කී වතාවක් නිරේ වැටි වැටි දුක් විඳිනවද කල්පයක් තුළ? තිරිසන් ශරීර, තිරිසන් සත්තු හැටියට ඉපදිච්ච ආත්ම භාව කොච්චර නම් ඇද්ද? ප්‍රේත ලෝකවල කී වතාවක් වැටෙනවද? අපි කවුරුත් ඔබත් මමත් අපි කවුරු සතරපායේ මහගෙදර කරගෙන යන්නේ මේ වගේ මහ භයානක සංසාර ගමන. දවසක් බුදුරජාණන් වහන්සේ වැඩ සිටිද්දී එක බමුණෙකුට අවශ්‍ය වුණා කවුරුත් වලදාපු නැති තැනක තමන් මැරුණට පස්සේ තමන්ගේ ශරීරේ වල දාන්න ඕන කියලා. බොහොම මාන්නක්කාර බමුණේ. මේ බමුණා ඔබ දන්නවා ඉන්දියාවේ ওই කුල પરම්පරාවල් බ්‍රාහ්මණ වංශිකය බොහෝම උසස් හැටියට තමන්ගේ කුලය ගැන එදා කුල ભેද ඉහෙලින්ම තිබිච්ච කාලයක් බුදුහාඳුරන්ගේ කාලේ. එතකොට මේ බමුණ කල්පනා කරා අපි බොහොම උසස් අය, අපි බ්‍රාහ්මණ වංශිකය, අපේ પરම්පරාවල මේ විදිහේ උසස් කුල પરම්පරාවකින් අපි පැවතගෙන ඉන්නේ. මං වගේ කෙනෙක් මැරුණට පස්සේ මේ එක එක මිනිස්සු වලදාපු තැන්වල මං වගේ උත්තමයෙක්ගේ ශරීරයක් නම් අපි වගේ උසස් කුලයේ කෙනෙක්ගේ ශරීරයක් නම් වලදාන්නේ නැහැ. කවුරුත් වලදාපු නැති පිරිසිදු තැනක් හොයන්න ඕන කියලා හිතුණා. ඔය සිතුවිල්ල හිත හිතා ඉන්නකොට මතක් වුණා මේ කන්දක් උඩට නැගලා ওই කන්දක් මුදුනේ වැඩිපුර මිනිස්සු ගැවසෙන්නේ නැති පැත්තක පරණ අවුරුදු 100 ගාණක් පැරණි විශාල ගහක් එතන නම් කවුරුත් වල දාලා නැතුව ඇති. සේවක පිරිසක් එක්ක ගිය බමුණ මේ වයසට ගිහිලා දැන් මේ බමුණ අර කන්ද මුදුනට නැගලා කල්පනා කරා පිරිසත් එක්ක විශාල ගහක් තියෙන අවුරුදු 100 ගාණක් පරණ. මේ ගහ ගලවලා අයින් කරලා කපලා ඒ ගහ තිබිච්ච තැන හාරලා සකස් කරලා තමන් මැරුණට පස්සේ එතන වල දාන්න හදාගන්න. දැන් පිරිසක් එක්ක ගිහිල්ලා මේ ගහ කපන්න සූදානම් වෙනවා. එදා බුදුරජාණන් වහන්සේ මහා කරුණා සමාපත්තියේ ලෝකෙ දිහා බලනවා. බලනකොට බුදු ඇසින් දැක්කා මේ බමුණට ධර්මය අවබෝධ කරන්න පින තියෙනවා. පින්තුනි බුදුරජාණන් වහන්සේ බලන්නේ දැන් එහෙම නැත්නම් ඔහු මේ ගහ කැපුවද කියලා බුදුහාඳුරෝ ඒ තැන් වලට වඩින්නේ කොච්චර දේවල් වෙනවද මිනිස්සු ඒ වගේ නොයේක් දේවල් කරනවා. බුදුරජාණන් වහන්සේ උදෑසන මහා කරුණා සමාපත්තියට සමවදිනවා. බුදුඇස විහිදුණුවා ගන්ධ කුටි ඉඳන් දසදහසක් ලෝක ධාතුවට කාට දද මම පිහිට වෙන්නේ කවුද අද දවසේ ධර්ම අවබෝධය ලබන්නේ කියලා බුදුඇසින් බලනවා. ඒ අතර පින තියන අය බුදු ඇසට අරමුණු වෙනවා. තාම පින තියෙනවා ධර්මය අවබෝධ කරන්න. ඒ අය හොයාගෙන බුදුරජාණන් වහන්සේ වැඩම කරලා දහම් දෙසනවා. සවස් කාලෙත් බුදුරජාණන් වහන්සේ මහා කරුණා සමාපත්තියට සමවැදිලා අර විදිහටම බුදු ඇසින් බලනවා. අද හවස් වරුවේ රාත්‍රී කාලේ දම්සභා මණ්ඩපයට බණහන්නේ නැය අතරින් භික්ෂු භික්ෂුණි උපාසක උපාසිකාවන් අතරින් කවුද ධර්ම අවබෝධය ලබන්නේ? ඒ ධර්මයේ අහන්න එන දෙව් බඹුන් අතරින් කවුද ධර්ම අවබෝධය ලබන්නේ? රාත්‍රී මැදියම් යාමේ බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන ගන්ධ කුටියට පැමිණෙන දෙවි දේවතාවරු අතරින් දෙව් බඹුන් අතරින් කවුද මාර්ගඵල ලබන්නේ? බුදු ඇසින් බුදුරජාණන් වහන්සේ කල්තියා ඒ අය දකිනවා. එතකොට මේ බමුණව දැකලා බුදුරජාණන් වහන්සේ එතනට වැඩම කරා. වැඩම කරලා ඇහුවා බ්‍රාහ්මණේ මොකද මේ පිරිසක් එක්ක මේ විශාල ගහක් කපන්නේ? එතකොට කියනවා ස්වාමිනී භාග්‍යතුන් වහන්සේ ඉතින් ඔබ වහන්සේ අපි ගැන අහලා ඇතිනේ මං අසවල් પરම්පරාවේ කෙනෙක්. ඔබ වහන්සේත් ඉතින් ශාක්‍ය වංශික කෙනෙක්නේ. ඉතින් මං වගේ කෙනෙක් අපි වගේ උසස් කුලයක කෙනෙක් දැන් ඉතින් මං වයසයි මැරුණට පස්සේ මේ එක එක මිනිස්සු මේ පහත් කුලවල අය වලදාපු තැනක මං වගේ උසස් પરම්පරාවක කෙනෙක් වලදාන්නේ නැතුව කවුරුත් වල දාපු නැති තැනක් හොයාගෙන ඇවිල්ලා මම මෙතන හොයාගත්තා කියලා. බුදුරජාණන් වහන්සේ ඔහුගෙන් අහනවා ඔබේ බ්‍රාහ්මණි ඔබේ නම මොකද්ද? ඉතින් නම කිව්වා. බලන්න බුදුරජාණන් වහන්සේගේ බුදු නුවණ. බුදුරජාණන් වහන්සේ බුදු ඇසින් බලලා කියනවා බ්‍රාහ්මණි ඔබ ඔය නමෙන්ම ඉපදිලා 16,000කට වඩා වැඩි වාර ගණනක් ඔතනම වල දාලා තියෙනවා කියලා. එහෙමනම් අනිත් තැන් ගැන තව කවර කතාවක්ද? කල්පයක් තුල ඔබ හිතන්න මේ බුදු නුවණේ ස්වභාවය. කල්පයක් තුල එක පුද්ගලයෙකුගේ උපදින ආත්ම භාව ප්‍රමාණය කොච්චරක් ඇද්ද? ඒ නිසා මතක තියාගන්න මේ සිදුවීම් මේක ගත්තාම අපිට පේනවා අපි මේ ඇවිදගෙන යන භූමිය අපි අඩිය තියෙන තැන අපිම පස් වෙලා ගිය තැන් අපිවම අලු වෙලා ගිය තැන්, අපිව වළදාපු තැන් කොච්චර නම් ඇද්ද? එහෙමනම් මතක තියාගන්න, ඔබත් මමත් අපි කවුරු ජීවත් වෙන්නේ සොහොන් පිට්ටනියක් උඩ ඉන්නේ. අපි කවුරු ජීවත් වෙන්නේ අපේම මුතුන් මිත්තන්ගේ සොහොන් පිට්ටනිය උඩ, පෙර ආත්ම භාවවල අපිම වැළලීලා පස් වෙලා කුණු වෙලා ගිය මේ මහ පොළොව තමයි අපි ජීවත් වෙන භූමිය. මේක තමයි ලෝකේ ස්වභාවය. සතර මහා ධාතුන්ගෙන් හටගත් ශරීරයක් අපිට තියෙන. අපේ ශරීරේ හැදිලා තියෙන්නේ අමුතු જાතිය දේවල් නෙමෙයි. දැන් අපි කලින් භාවනාවල කතා කරා ධාතු මනසිකාර භාවනාව, මේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා ධාතුන්ගෙන් හටගත් ශරීරය. පඨවි ධාතු කොටස් 20ක් තියෙනවා, ආපෝ ධාතු කොටස් 12ක් තියෙනවා, තේජෝ ධාතු කොටස් 4ක් තියෙනවා, වායෝ ධාතු කොටස් 6ක් තියෙනවා. එදකොට මේවා අපි බාහිර පරිසරයේ යම්තාක් සතර මහා ධාතු ඇද්ද, ඒවහා සමකොට තමයි ධාතු මනසිකාර භාවනාවේදී විමසලා බැලුවේ. ශරීරයේ තියෙන පඨවි ධාතු කොටස් මහ පොළොවේ පස් හා සම කරා, මෙව පස් වෙලා යන දේවල්. ශරීරයේ තියෙන ආපෝ ධාතු කොටස් මේ ජලයට සම කරා, මේවා දිය වෙලා වැగిරිලා යන දේවල්. ශරීරයේ තියෙන උණුසුම බාහිර උණුසුමට සම කරලා බැලුවා, මේව හමාගෙන යන දේවල්. ශරීරයේ තියෙන වායු ධාතුව හමාගෙන යන දෙයක් හැටියට විමසලා බැලුවා. එතකොට මේ බාහිර සතර මහා ධාතු, ඔබ බලන්න බාහිර පරිසරයේ ඔබ දකින ගහකොළ, ගොඩ නැගිලි, ගෙවල් දොරවල්, යාන වාහන, ඒවටත් ඔය වගේම දෙයක් වෙන්නේ. ගහකොළ ගැන හිතන්න, ඒ ගස් පුංචි කාලේ ඉඳන් හටගත්තා, ගස් විශාල වුණා, ගෙඩි හටගත්තා, ඒවැෑම අතු කඩාගෙන වැටිලා දිරලා යනවා, ගහ පිටින් කාලයක් යනකොට ගහ එක්ක කපල දානවා, එක්ක ගහ මැරිලා යනවා, ගහ කඩාගෙන වැටෙනවා, ගහ දිරලා පොළොවට පස් වෙනවා. එතකොට ගොඩ නැගිලි වුණත් එහෙමයි, පරණ පැරණි. දැන් අද බලන්න රජවරු හිටියා, සිටුවරු හිටියා, මීට අවුරුදු දහස් ගානකට පෙර මේ භූමියේ කී කෝටියක් මිනිස්සු ජීවත් වෙලා ඇද්ද? අද එක ගයක් ගොඩ නැගිල්ලක්, එක මාලිගාවක අත්තිවාරමක්. අද දුටුගැමුණු රජතුමා හිටපු, අපි දුටුගැමුණු රජතුමාගේ අතීත කතා කතා කරන මේ මාලිගාවත් අද තාම හොයාගන්න බෑ. එහෙමනම් අපිට පේනවා මේ යන සංසාර ගමනේ ස්වභාවය. මේ හැම දෙයක්ම කරත්ත, ඒ කාලේ තිබ්බ අස්වරත, යාන වාහන, ඉව දිරලා පස් වෙලා යනවා. ඒ කාලේ ජීවත් වෙච්ච මිනිස්සුත් පොළොවට පස් වෙලා ගියා. අද මේ තියෙන ගොඩ නැගිලි, අද මේ දකින ගහකොළ, අද මේ දකින පරිසරය, මේ යාන වාහන, ඔය හැම දෙයක්ම දිරලා දිරලා සතරම බාහිර සතර මහා ධාතුවෙක් එකතු වෙලා යනවා. අද ජීවත් වෙන මිනිස්සුයෝ මේ හැම දෙනාමත් තව අවුරුදු 100ක් 200ක් යනකොට මේ ඔක්කොම පස් ටික බාහිර සතර මහා ධාතු වලට එකතු වෙච්ච දේවල්. ඒ නිසා මෙන්න මේ ස්වභාවය තුල ඉඳලා මේ කාරණා කීපය ඔබට සිහිපත් කරේ. අද අපි කතා කරන මේ නවසීවතික භාවනා කොටසට ඔබට තේරුම් ගන්න උපකාර වෙන විදිහට ඔබ ඔය දැක්මින් දකින්න. අපේ ශරීරේ වැඩෙන්නේ, පෝෂණය වෙන්නේත් ඒ වගේ. බාහිර මේ පරිසරයේ තියෙන දේවල්, ආහාර සමුදය, රූප සමුදය, මේ රූපය, මේ ශරීරය, බාහිර සතර මහා ධාතුන්ගෙන් හටගත්ත දේවල් තමයි ආහාර හැටියට අපිට ලැබෙන්නේ. දැන් බලන්න, අපි කන බොන දේවල්, පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා ධාතුන්ගෙන්ම නිර්මාණය වෙච්ච දේවල් අපි කන්නේ බොන්නේ, මේ හැම දෙයක්ම ඒ තුලින් තමයි මේ ශරීරේ පවත්වන්නේ, ඒ තුලින් තමයි ශරීරේ පවතින්නේ. ආහාර නිරෝධා, රූප නිරෝධ, ආහාර නිරුද්ධ වෙනකොට මේ රූපේ නිරුද්ධ වෙලා යනවා. එතකොට අපේ ශරීරය යම් දවසක අපි මැරුණට පස්සේ, බුදුරජාණන් වහන්සේ මරණය ගැන විස්තර කරේ ආයුස් මාච විඥාන, මේ ශරීරයේ ආයුස අවසන් වෙනවා. උස්මාච කියන්නේ තේජෝ ධාතු, ශරීරයේ තියෙන උණුසුම ශරීරයෙන් බැහැර වෙලා යනවා. විඥාන කර්මානුරූපී විඥානේ වෙනත් උපතකට ඇදිලා යනවා. කොහේ හරි කර්මයට අනුව මේ කය අතහැරලා වෙන උපතකට විඥානේ ඇදිලා යනවා. එතකොට මේ ශරීරයෙන් ආයුෂ අවසන් වෙලා, උණුසුම බැහැර වෙලා, විඥානි ශරීරයෙන් පහ වුණාට පස්සේ මේ කයට මොකද වෙන්නේ? මම මගේ මගේ කියාගෙන හිටපු කෙස් ලොම් නිය දත් සම්මස් ආදී මේ දෙතිස් කුණප කොටස් හතර මහා ධාතු මේවෙන් හටගත්ත ශරීරය වැඩකට ගන්න බැරි දර කඩක් වගේ නිරත්තංව කලින්ගරන් කිය. වැඩකට ගන්න බැරි දර කඩක් දිරලා 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 පස්සෙලාම යනවා වගේ මේ ශරීරයත් ඉදිමිලා කුණු වෙලා පණෝ ගහලා කුණු එවි පස් වෙලාම ගිහිල්ලා කාලයක් යනකොට ඇට සැකිල්ලත් දිර දිරා දිර දිලා ගිහිල්ලා ඇට සැකිල්ලත් පස් වෙලා යනවා. අවසානයේ එතන හාරලා බැලුවත් අවුරුදු 100 ගානකට පස්සේ එතන හාරලා බැලුවත් හොයාගන්න දෙයක් නැහැ. ඒක ඇට කෑල්ලක්වත් හොයාගන්න දෙයක් නැහැ. ඔක්කොම පස් වෙලා ගිහිල්ලා. අර ශරීරයේ තිබ්බ පටවි ධාතු කොටස් ඔක්කොම පස් වෙලා. දී වෙලා යන දේවල් ඔක්කොම දී වෙලා වැගිරිලා ගිහිල්ලා. එහෙමනම් මේක තමයි ජීවිතයේ ස්වභාවය. මෙන්න මේ ස්වභාවය අපි අවස්ථා කීපයක් යටතේ විමසලා තමන්ගේ ශරීරයත් එක්ක ගලපලා බලනවා. මේක තමයි නවසීවතික භාවනාවෙන් කෙරෙන්නේ. එතකොට මැරිලා දවස් 2 3ක් දවස් 3ක් 4ක් 5ක් ගියාට පස්සේ කොහොමද කෙනෙක්ගේ ශරීරය ආයුෂ අවසන් වෙලා උණුසුම බැහැර වෙලා විඥානේ පහ වෙලා ගිය මලකුණක මුත ශරීරයක මැරිලා දවසක් ගත වෙනකොට කොහොමද? දවස් 2ක් ගත වෙනකොට කොහොමද? දවස් 3ක් ගත වුණාට පස්සේ කොහොමද? අන්න කයේ ස්වභාවය අනුව බලලා හිතනවා මමත් මේ වගේ කයක් දරාගෙන ඉන්න කෙනෙක්. බැරි වෙලාවත් මම දැන් මැරුණොත් තව දවසකට පස්සේ මගේ ශරීරයත් ඔය වගේ. තව දවස් 2කට පස්සේ මගේ ශරීරයත් මේ වගේ. තව දවස් 3කට පස්සේ මගේ ශරීරයත් මේ වගේ. අන්න ඒ විදිහට ගලපා බලමින් මృత ශරීරයකට අත් වෙන ඉරනම් තමන්ගේ කය හා ගලපා බලන භාවනාව තමයි නවසීවතික භාවනාව. එහි අපි බලමු පළවෙනි සීවතික කොටස. බුදුරජාණන් වහන්සේ කොහොමද මේ කපිට පෙන්නලා දෙන්නේ? පුණච පරම් භික්ඛවේ භික්ඛු සේයථාපි පස්සීය ශරීරං සීවති කාය ඡඩ්ඩිතං ඒකාහම තංවා ද්විවි හම තංවා තීහම තංවා උද්දු මාතකං විනීලකං විපුබ්බක ජාතකං සෝ ඉමමේව කායං උපසංහරති අයම්පිකෝ කායේ ඒවං ධම්මෝ ඒවං භාවී ඒතං අනතීතෝති. ඔන්න මේකේ බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා. දැන් ඒ කාලේ දැන් අද නම් අපිට මෙහෙම මේ මృత ශරීර පියවි ඇස් දෙකට ඉතින් කලාතුරකින් දකින්න ලැබෙන්නේ කෙනෙකුට. අද සාමාන්‍යයෙන් මැරිච්ච ගමන් ඒ මලකුණ එම්බාම් කරලා ඒක කුණු නොවෙන්න නරක් නොවෙන්න හැමදාටම තියාගන්න බෑ මොන බෙහෙත ගැහුවා. අඩු ගානේ දවස් 4-5කට හරි කර කරලා තියාගන්න කර වෙන විදිහට පෝමලින් ගහලා ගහලා ඉන්ජෙක්ෂන් ගහලා සම්පූර්ණයෙන්ම සරසලා අර ගඳ එනකොට සැරින් සැරේ ඔබ බලන්න මලගෙදරක ටිකක් බලාගෙන ඉන්න සමහරට පැයෙන් පැයට අර මිනිය වටේට සෙන්ට් ගහනවා. අර දුර්ගන්ධ එනකොට ගඳ එන්නේ එන්න පවුඩර් දානවා සෙන්ට් ගහනවා වෙනම සැරින් සැරේ මේකප් කරනවා මලමිනිය. එතකොට මේ විදිහට තමයි අර මලමිනී යථා ස්වභාවයෙන් නොපෙනෙන්න මිනිස්යන්ට එන මිනිස්සුන්ට නොපෙනෙන විදිහට ඒක තියාගන්නේ දවස් කීපයක් හරි. හැබැයි බුදුරජාණන් වහන්සේ පෙන්නනවා කෙනෙක් මැරිලා ඒකාහම තංවා මැරිලා දවසක් ගත වුණාට පස්සේ දිවිහම තංවා දවස් 2ක් ගත වෙනකොට මැරිලා තීහම තංවා දවස් 3ක් ගත වෙනකොට මැරිලා උද්දු මාතකං ඒ මලමිනියට මොකද වෙන්නේ? ඉදිමිලා තියෙනවා. ඒ මృత ශරීරය ඉදිමෙනවා. බලන්න ඔබ සාමාන්‍ය මැරිලා දවස් 3ක් වගේ යනකොට එම්බාම් එකක් කරේ නැත්නම් ඒ මృత ශරීරය ඉදිමෙන්න පටන් ගන්නවා. සමහර වෙලාවට මේ යාද කියලා හොයාගන්න බැරි වෙන විට මූණ ඉදිමිලා අතපය ඉදිමිලා ඉදිමෙනවා. ඊළඟට විනීලකං කියන්නේ නිල් පාට වෙනවා. මුළු ශරීරෙ ඉදිමෙනකොට අර ලේ කුණු වෙලා යනවා. ලේ ධාතු ශරීරයේ තියෙන උණුසුම තේජෝ ධාතුව බැහැර වෙලා ඊට පස්සේ නිල් පාට වෙන්න පටන් ගන්නවා. විපුබ්බක ජාතකම් මෘත ශරීරයේ තැන් තැන් වලින් සැරව වැගිරෙන පටන් ගන්න. සමහර ලාවට ඇස් වලින්, කන් වලින්, නාස් පුඩු වලින් කට ඇරිලා තිබුණොත් කටෙන්. එතකොට මේ තියෙන කුහර තියෙනවා. මේ අපි කියන නව දොරකි. එතකොට මෙන්න මේ වැන් සැරව වැගිරෙන පටන් ගන්නා මෘත ශරීරය. දැන් ඔබ සාමාන්‍ය මේ කියන දේ යෝනිසෝ මනසිකාරේ විමසලා බලන්න. ඔබ දැකලා ඇති සමහර ලාවට ඔය මැරිලා දවස් 3-4කට පස්සේ හම්බෙච්ච මලමිනි, ඊළඟට සමහර ලාවට ගෙවල් වල ඔහෙ මැරිලා ඉන්නවා, ගඳ ගන්නකොට තමයි බලනකොට දන්නේ එක්ක ගෙදරක තනියෙන් හිටපු කෙනෙක් වෙන්න පුළුවන්. ඒ වගේ නිකන් සාමාන්‍යයෙන් ඔබ හිතාගන්න එවැනි මැරිලා දින 2-3ක් ගිය සාමාන්‍ය මලකුණක ස්වභාවය. ඉදිමිලා නිල් පාට වෙලා, සාමාන්‍ය අතපය ඉදිමිලා, ඊළඟට නවදුරකින් මේ තැන් තැන් වලින් සැරව ඒක වැగిරෙනවා. එතකොට මෙවැනි මృత ශරීරයක් දැක්කට පස්සේ දැන් ওই වගේ මලමිනි දැකලා ඇති. දැකපු ගමන් කරන්නේ මේක තමන්ගේ කයහ බල ගලපා බලන එක නෙමෙයි. නවසීවතිකයක් මතක් ඉන්නේ නැහැ බොහෝ දිනෙකට. අයියෝ කියලා දැක්ක ගමන් එක්ක වහගන්න හය වහගන්න. එක්ක ඉතනින් ඈත් වෙනවා. බලන්නේ නැහැ. ඇසුත් වහගෙන එක පාට බැලුවත් බයෙන් බයෙන් බලන්නේ. එහෙම බලලා උත්සාහ කරන්නේ ඒක අමතක කරන්න. මතක් වෙනවටවත් කැමති නැහැ. හම්බෝ මන්නම් දකින්නවත් කැමති නැහැ කියනවා එහෙමනම්. එතකොට ඒක තමයි සාමාන්‍ය ස්වභාවය. අවිද්‍යාව තුල ඉන්න කෙනා එයා යථා ස්වභාවය දකින්නවත් කැමති නැහැ. හිත කැමති ලස්සන දේවල්, නিত্যයි, සැපයි, ආත්මයි, සුබයි කියන දෘෂ්ටියේ බැසගත් කෙනාට අනිත්‍ය දේවල් එයා කැමති නැහැ. දුක කැමති නැහැ. අනාත්මදේ, අසුබදේ දකින්න කැමති නැහැ. අර යාගේ අනවබෝධයත් එක්ක ගැටෙනවා. ඒ නිසා ධර්මයේ තුල දැන් මේ භාවනාව පුරුදු කරන කෙනා මොකද කරන්නේ? එහෙම මලකුණක් දැක්කට පස්සේ ඉතියජ්ජත්තං වා කායේ කායානුපස්සී විහෙරති. ඒ මృత ශරීරේ තමන්ගේ කයහා ගලපා බලනවා. මගේ ශරීරයත් මම මැරිලා දවසක් දෙකක් තුනක් ගත වුණා. මගේ ශරීරයටත් වෙන්නේ ඉදිමෙනවා. මේ වගේ විනීල කන් නිල් පාට වෙලා මගේ මේ ශරීරයත් නිල් පාට වෙලා ඉදිමිලා යනවා. ඒ වගේ මගේ ශරීරෙත් නහයෙන්, කටෙන්, කන් වලින්, ওই සිදුරු වලින් ওই වගේම සැරව ඕජාව වැగిරෙන්න පටන් ගන්නවා. අන්න අර මලකුණට අත්වෙච්ච ඉරනම තමන්ගේ කයහා ගලපා බලන. ඒ තමන් අනුව ගලපා බලමින් ඒක තමයි යෝනිසෝ මනසිකාරය. ඒක තමයි මේ භාවනාවේදී කරන්නේ. තමන් අනුව ගලපා බලනවා. එහෙම බලලා හිතනවා බහිද්ධා වා කායේ කායානුපස්සී විහෙරති. මා තුල විතරක් නෙමෙයි මේ ලෝකේ ජීවත් වෙන අනිත් හැමෝමත් ඔය වගේමයි. මේ වගේම සතර මහා ධාතුන්ගෙන් හටගත් ශරීර තියෙන අය. සමහරට ඔබ ප්‍රියකරනම ඔබ අකමැති කියනවටත් අකමැති. ඔබේ දරුවෝ වෙන්න පුළුවන්, ඔබේ දෙමාපියෝ, ඥාතීන්. මේ ඔබ ප්‍රිය කරත් අප්‍රිය කරත්, ඔබේ මිතුරෙක් වුණත්, හතුරෙක් වුණත්, යාළුවෙක් වුණත්, තරහකාරයෙක් වුණත්, රජෙක් වුණත්, සිටුවරයෙක් වුණත්, ඒ බාහිර සියලු දෙනාමත් මේ වගේම සතර මහා ධාතුන්ගෙන් හටගත් ශරීර දරාගත් අය, ඒ අයත් මැරුණට පස්සේ මේ වගේමයි. දවස් 3-4ක් යනකොට ශරීරය ඉදිමිලා නිල් වෙලා සැරව වැగిරෙනවා. මේක නේද කයි ස්වභාවය කියලා තමානුවත් ගලපලා බලනවා, බාහිරායක කයානුවත් ගලපලා බලනවා. ඊළඟට අජ්ජත් බහිද්ධාවා කායේ කායානුපස්සී විහෙරති. තමානුවත් අනුන් අනුවත් මේ දෙවිදිහටම විමසීමස බලනවා. මේ හැම ශරීරයකම එකම ස්වභාවය නේද පවතින. සමුදේ ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති. මේ ශරීරේ හට ගැනීම ආහාර සමුදය, රූප සමුදය, මේ ආහාර ප්‍රත්‍යයෙන් තමයි මේක හටගන්නේ. ආහාර නිරුද්ධ වෙනකොට නිරුද්ධ වෙලා යන වය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති. සමුදේ වය ධම්මානුපස්සය, මේ හට ගැනීම නැතිවීම, මේ දෙකම විමස විමස බලන. අන්නේ විදිහට යථා ස්වභාවය මේ කයානුව ගලපා බලන කෙනාට අත්තිකායෝතිවා පනස්ස සති පච්චුපට්ඨිතා හෝති. යාව දේව ඥානමත්ථාය පතිස්සති මත්ථාය අනිස්සිතෝච විහෙරති. නච කිංචි ලෝකේ උපාදීයති. ඒවම්පිකෝ භික්ඛවේ භික්ඛූ කායේ කායානුපස්සී විහෙරති. අන්න ඒ කෙනා මොකද කරන්නේ? අත්ති කායෝතිවා පනස්ස සති පච්චුපට්ඨිතා හෝති. තමන්ගේ කය ආනුව හොඳට සිහියෙන් බලමින් තමාගේ කය තුළ හොඳට සිහිය පිහිටවාගෙන සිහිය දියුණු කරගන්න. යෝනිසෝ මනසිකාරයෙන් විමසලා බලන. ඔබට මතක ඇති අපි මේ දේශනාවල් වල නිතර සිහිපත් කරා මේ භාවනා වඩද්දී වැදගත්ම කරුණු තුනක්. ආතාපි සම්පජානෝ සතිම. ආතාපි කියන්නේ කෙලෙස් තවන වීරිය. සම්පජාන කියන්නේ නුවණ. නුවණින් තමයි විමසන්නේ, ගලපලා බලන්නේ. ඒ සතර මහා ධාතුන්ගේ ස්වභාවේ තමානුවත් බාහිරායනුවත් විමස විමස ගලපා බලන්නේ නුවණින්. ඊළඟට සතිම හොඳ සිහියක් පවත්ව ගන්න. තමන් ඒ සිහිය පිහිටවාගෙන සිහියෙන් නුවණින් ඒ යථා ස්වභාවය දකිනවා. යාව දේව ඥානමත්ථයි, තමන්ගේ ප්‍රඥාව නුවණ දියුණු වීම පිණිස පවතිනවා. පතිස්සති මත්ථයි, සිහිය පිහිටවලා හොඳ සිහියක් දියුණු වීම පිණිස පවති. අනිස්සිතෝච විහෙරති. නචකින්චි ලෝකේ උපාදි. තියාගේ හිත මේ ක්ලේශ ධර්මයන් තුල පිහිටන්නේ නැහැ. ඒවම් පික්කෝ භික්ඛවේ භික්ඛු කායේ කායානුපස්සී විහෙරති. අන්න යා ඒ විදිහට කායානුව බලමින් භාවනා කරන. දැන් මේ පළවෙනි සීවතික කොටස. ඊළඟට තවත් තියෙනවා. මේ විදිහට නමයක් තියෙනවා දෙවනි සීවතිකේ. දෙවනි සීවතිකේ මතක දැන් මේ විදිහට නමයක් ඇතුල් වෙන්න හේතුව තමයි ඒ කාලේ බුදුහාමුදුරුවෝ වැඩ හිටිය කාලේ භික්ෂුන් වහන්සේලාට දැන් මලමිනියක් ගෙනත් තියාගෙන මේ භාවනා කරත් නෙමෙයි. දැන් සමහර ලාවට අපි දකිනවා වර්තමානයේ හෝ එහෙම සමහර මිනි කපන තැන්වලට භාවනා කරන ස්වාමීන් වහන්සේලා ගොඩක් වඩිනවා. මලමිනි කපන තැන්වලට, ඒ කියන්නේ සමරණ පරීක්ෂණ කරන තැන්වලට අවසර අරගෙන ගිහිල්ලා ඒ මృత ශරීරවල යථා ස්වභාවය මෙනෙහි කරන භාවනාවේදී විමසලා බලන්න පුළුවන්. ඊළඟට ඔබ දැකලා ඇති සමහර ආරණ්‍ය සේනාසනවල අර මලමිනියක් තියාගන්න අමාරුයි. හැබැයි ඇට සැකිලි තියෙනවා. සමහර ආරණ්‍ය සේනාසනවල ඇට සැකිලි තියෙනවා. එතකොට ඒ වගේ සමහර ආරණ්‍ය සේනාසනවල ඉස්සර දැන් වර්තමානයේ නම් බොහොම අමාරුයි එහෙම හොයාගන්න. ඒ කියන්නේ කෙනෙක් නෑදෑව ඥාතීන් කැමති වෙන්නේ නෑ දෙන්න. නමුත් සමහර වෙලාවට ඒ කෙනෙක්ගේ මృత ශරීරයක් ගෙනහිල්ලා ඒ මృత ශරීරයේ එක්ක වීදුරුවක් දාලා ඉවරලා බිම තියලා වටේට බැඳලා ඉවරලා ඒ පොළොවට කුණු වෙලා යන ආකාරයේ බලමින් විමසමින් භාවනා කරන සාමීන් වහන්සේලා. එතකොට ඒ වගේ අන්න එහෙම බලාගෙන ඉන්න දැන් බුදුහාමුදුරන්ගේ කාලේ තිබුණේ කෙනෙක් මැරුණට පස්සේ සුදු රෙදි කඩ කොතලා ගිහිල්ලා මහා වනාන්තරයට අමු සොහොනක් කියලා කියන්නේ සොහොන තියෙන්නේ ගමෙන් ගොඩක් ඈතට වෙන. ඒ සොහොනකට ගිහිල්ලා කැලේකට ගිහිල්ලා සොහොනි දාලා එනවා. ඒක තමයි බුදුහාමුදුරන්ගේ කාලේ කෙනෙක් මැරුණට පස්සේ ඒ කාලේ සිද්ධ කරලා තියෙන දේ. එදා දවසේ ටික වෙලාවක් ඉන්නේ දෑව ඥාතීන් මృత ශරීරේ දිහා බලාගෙන ඉතින් දුක් වෙනවා. හවස් වෙනකොට සුදු රෙදි කඩ කොතලා, ඒ රෙදි කඩ තමයි එදා පාංශකූල වස්ත්‍රය හැටියට හැඳින්වෙන්නේ. එතකොට මృత ශරීරේ රෙදි කඩ කොතලා අර පිරිස ගිහිල්ලා මහා වනාන්තරයකට කැලේකට ගිහිල්ලා අමු සොහොනකට මලමිනී ගෙනත් දාන කැලේ තියෙන කොටසක් ගමේම මැරුණට පස්සේ එතනට තමයි ගිහින් දාලා එන්නේ. අන්න එතනට ගිහිල්ලා අර මృత ශරීරේ දාලා එනවා. එතකොට යම් කිසි භාවනා කරන ස්වාමීන් වහන්සේලා කැලෑවල හුදකලා වනාන්තරවල භාවනා වඩන භික්ෂුන් වහන්සේලා ඒ කාලේ ඉඳලා තියෙනවා. ඒ අය කැලේට යනවා භාවනා කරන්න, සොහොනට යනවා, භාවනා නිමිත්තක් ගන්න හිතාගෙන යනවා. එහෙම යනකොට දැන් අපි හිතමු කැලේකට ගිය ගමන් මේ දවස ගානේ මේ මృత ශරීර එනව නෙමෙයිනේ. ඒ ගමේ ඒ ආහල පහල කෙනෙක් මැරුණට පස්සේ තමයි මලකුණ ගෙනහලා දාලා යන්නේ. දැන් අපි හිතමු මේ කැලේට එනකොට ඒ ළඟ දවස් කීපයක් ඇතුළත ගමේ කවුරුත් මැරිලා නැත්නම් ඒ සොහොනේ තියෙන මලමිනි අතර පළවෙනි සීවතිකේට අදාළ මලකුණක් හොයාගන්න නැහැ. එතකොට ඒ ස්වාමීන් වහන්සේ භාවනා කරන්න කැලේට එනකොට අපි හිතමු දැන් කැලේ තියෙන්නේ මැරිලා එක්ක සතියක් දෙකක් ගිය මලකුණ. එහෙනම් සතියක් දෙකක් ගිය මලකුණක තියෙන්නේ අර පළවෙනි අපි කතා කරපු සීවතිකේ ස්වභාවයෙන් නෙමෙයි. ඉදිමිලා නිල් පාට වෙලා අර සැරව වැగిරෙන දින දෙක තුනක් හතරක් ගිය මලකුණක් නෙමෙයි, දැන් සතියක් දෙකක් ගිහිල්ලා. අන්න එවැනි මලකුණක් දැක්කට පස්සේ, එතකොට මේ මලකුණේ ස්වභාවය බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා ඔන්න දෙවනි සීවතිකයේදී. පුනච පරම් භික්ඛවේ භික්ඛු සේයථාපි පස්සේය ශරීරං සීවති කාය චඩ්ඩිතං කාකේහිවා කජ්ජමානං කුලලේහිවා කජ්ජමානං ගිජ්ජේහිවා කජ්ජමානං සුපානේහිවා කජ්ජමානං සිංගාලේහිවා කජ්ජමානං විවිදේහිවා පානක ජාතේහි කජ්ජමානං සෝයිම මේව කායං උපසංහරති අයම්පිකෝ කායෝ ඒවන් ධම්මෝ ඒවන් භාවී ඒතං අනතීතෝති. එතකොට දැන් ඔන්න අර ස්වාමීන් වහන්සේලා අමු සුහුණකට කැලේකට භාවනා කරන්න නිමිත්තක් හොයාගෙන යනකොට උන්වහන්සේලාට දකින්න ලැබෙන්නේ කාකේහිවා කච්චමාන කපුටන් විසින් කහා දමන ලද මෘත ශරීරයක්. ඒ කියන්නේ අර දැන් මෘත ශරීරය දැන් ඉදිමිලා ඕජාව වැගිරෙනකොට කපුටු ඇවිල්ලා කොටලා තැන් තැන් වලින් මස් කඩාගෙන කනවා. එතකොට එහෙම තැන් තැන් වලින් කොටලා දැන් ඇස් ගලවලා එක්කෝ හැම මූණේ හැම ගලවලා තැන් තැන් වලින් කොටලා ඒ මස් කෑලි එළියට පැනලා ඇතුලේ තිබිච්ච මේ කෑලි කපුටු කොටලා ඇදලා දාපු ඔන්න මලකුණක් තියෙනවා. ඊළඟට කුලලේහිවා කජ්ජමාන උක්කුස්සෝ ඇවිල්ලා, ඔබ දකින්න ඔබ දන්නවා සාමාන්‍ය උක්කුස්සෝ සතෙක් මැරුණට පස්සේ උක්කුස්සෝ වට වෙලා, ඔබ ඔය සමහර චිත්‍රපටිවල හරි රූපවාහිනිවල හරි දැකලා ඇති මහා වනාන්තරවල කැලෑවල් වල ඊළඟට වන සත්තු මැරුණට පස්සේ ඉදිමිලා තියෙනකොට මේ සත්තු ගිජු ලිහිනියෝ කපුටෝ උක්කුස්සෝ හිවල්ලු වට කරගෙන මේව කා දමනවා. එතකොට උකුස්සන් විසින් ඇවිල්ලා ශරීරයට කොට කොටා මස් කඩාගෙන තැන් තැන් වලින් කා දමන මෘත ශරීරය. ඊළඟට ගිජුලිහිනියන් ගිජ්ජේහිවා කජ්ජමානං ගිජුලිහිනියන් විසින් කා දමන මෘත ශරීරයක්. සිංගාලේහිවා කජ්ජමානං හිවලුන් ඇවිල්ලා කා දමන ශරීරයක්. ඊළඟට විවිදේහිවා පානක ජාති නොඑක් විවිධ වර්ග පණුව බලන්න ශරීරේම මතුවෙන පණුව ශරීරේ කා දමන. කෙනෙක් මැරුණට පස්සේ මේ ශරීරේම කොච්චර පණුව මතුවෙනවද, ඒ පණුව ශරීරේම කාගෙන කාගෙන පණුව මතුවෙලා පිරීගෙන එළියට එන. එතකොට මෙන්න මේ විදිහේ මృత ශරීරයක් දකින්න. දැන් අර පළවෙනි දෙවෙනි තුන්වෙනි දවස්වල තිබ්බ මృత ශරීරයක් නෙමෙයි. දැන් සතියක් දෙකක් ගිහිල්ලා හොඳටම ඉදිමිලා අර වගේ කපුටෝ කොටලා ඊළඟට ගිජුලිහිනියෝ ඊළඟට හිවල්ලු උක්කුස්සෝ තැන් තැන් වලින් කොටලා මස් කඩාගෙන කාපු ශරීරේම හටගන්න පණුවන් විසින් විවිධාකාර සත්තුන් විසින් කා දමන ලද මృత ශරීරයක් දකින්න. ඒ දැක්කට පස්සෙත් අර විදිහම තමයි, ඉති අජ්ජත්තං වා කායේ කායානුපස්සී විහෙරති. ඒ මృత ශරීරේ දකින්න නිමිත්ත ස්වභාවය හොඳට හිතට අරගෙන හිතනවා මමත් මිය ගිහිල්ලා මමත් මැරෙන කෙනෙක්. මගේ ශරීරයේ ආයුෂ අවසන් වෙලා උණුසුම විඥානෙ බැහැර වුණාට පස්සේ සති දෙකක් විතර යනකොට මටත් ওই ටිකම තමයි වෙන්නේ. මේ මම මගේ මගේ කියලා මේ කය මම මොන විදිහට පවත්වන්න උත්සාහ කරත් මම මිය ගිහිල්ලා දින ගාණක් යද්දි මගේ ශරීරයත් ওই වගේම ගිජුලිහිනියන් කපුටන් උක්කුස්සන් හිවලුන් ඇවිල්ලා ওই වගේම කාලදායි මේ ශරීරේ. මේ ශරීරයෙන්ම හටගන්න පණු මේ ශරීරයේ ඔය විදිහටම කාගෙන කාගෙන යයි. මේක නේද මේ කය යථා ස්වභාවය කියලා අර මලකුණට අත් වෙන ඉරනම තමන්ගේ කය හා ගලපා බලන. ඊළඟට බාහිර අය ගැනත් බහිද්දාවා කායේ කායානුපස්සී විහෙරති. මේ ලෝකේ ඉන්න අනිත් හැමෝගෙම ශරීරත් මේ වගේමයි. ඊ අයගේ ශරීරවලටත් මේ ඉරනමම යම් දවසක අත් වෙනව නේද කියලා අන්න විමසලා බලන. අජ්ජත්ත බහිද්දාවා තමාගේ ශරීරයත් බාහිර අය තුලත් මේ හැමෝගෙම මේ ලෝකේ ජීවත් වෙන සියලු දෙනාගේම ශරීර සතර මහා ධාතුන්ගෙන් හටගත් මේ හැම ශරීරයකම ඉරනම මේක නේද? අන්න ඒ හැමෝගෙම කයි යථා ස්වභාවය විමසලා බලන. ඊළඟට සමුදේ ධම්මානුපස්සීව මේ හට ගැනීම නැතිවීම වය ධම්මානුපස්සීව සමුදේ වය ධම්මානුපස්සීව මේ ස්වභාවය මේ තුලින් හොඳට දකිනවා. මේ රූපේ හට ගැනීම, රූපේ නිරුද්ධ වීම, මේ කයි ඇත්තම ස්වභාවයේ මොහොතින් මොහොත විමස විමස බලනෝ. එහෙම බලන්න බලන්න යාට යාවදීව ඥානමත්ථාය පතිස්සති මත්ථාය අනිස්සිතෝච විහෙරති. එයා තමා තුළ හොඳට මේ අත්ති කායෝතිවා පනස්ස සති පච්චුපට්ඨිතා හොති, හොඳට තමන් තුළ සිහිය පිහිටවාගෙන තමා තුළින් නුවණින් විමසද්දි ඥානමත්ථාය ප්‍රඥාව නුවණ දියුණු වීම පිණිසේ සිහිය බලවත් වෙනවා. පතිස්සති මත්ථාය සිහිය දියුණු වෙනවා. අනිස්සිතෝච විහෙරති. නචකින්චි ලෝකේ උපාදීයති ඒවම්පි කෝ බික්කවේ බික්කු කායේ කායානුපස්සී විහෙරති. අන්න එයා කායානුව බලමින් දෙවනි සීවතික භාවනාව තුළ එයා භාවනාවෙන් වාසය කරනවා. ඊළඟට අපි හිතමු මෙහෙම, ඔන්න ස්වාමීන් වහන්සේලා පිරිසක් දැන් භාවනා කරන්න කැලේට යන්න හිතාගෙන උන්වහන්සේලා යනව අමු සොහනකට. එහෙම යනකොට ඒ ගමේ අපි හිතමු සති දෙකක් වගේ, දෙක තුනක් ඇතුළත කවුරුත්ම ගමේ මැරිලා නැහැ කියලා. එතකොට සති දෙක තුනක් ඇතුළත සොහනට ගෙනත් දාපු මලකුණක් නැහැ. එහෙම නැත්නම් ඔන්න දැන් ඒ ස්වාමීන් වහන්සේලාට පළවෙනි සීවතිකේ වඩන්න පුළුවන්කමකුත් නැහැ. දෙවනි සීවතිකේ වඩන්න පුළුවන්කමකුත් නැහැ. දැන් උන්වහන්සේලා කොහොම හරි ඔන්න සොහනට යනකොට මේ සොහනේ තියෙනවා මලකුණක්. පුනච පරම් භික්ඛවේ බික්ඛු සේයතාපි පස්සේය ශරීරං සීවති කාය චඩ්ඩිතං අට්ටික සංකලිකං මංස සලෝහිතං සමං සලෝහිතං නහරු සම්බන්ධං සෝ ඉම මේව කායං උපසංහරති අයම්පිකෝ කායෝ ඒවන් ධම්මෝ ඒවන් භාවි ඒතං අනතීතෝති. ඔන්න දැන් උන්වහන්සේලා දැන් සොහනට යනවා මලකුණක් අරමුණු කරගෙන අපි භාවනා කරමු කියලා යනවා. දැන් ගිහිල්ලා අමු සොහනකට ගියාට පස්සේ ඔන්න දකින්න ලැබෙනවා මృత ශරීරයක් අට්ටික සංකලික. ඒ කියන්නේ මේ මృత ශරීරයේ තැන් තැන් වලින් ඇට සැකිල්ල පෑදිලා. දැන් මේ මලකුණ කොයි වගේද ඇට සැකිල්ල තැන් තැන් වලින් පෑදිලා තියෙන්නේ. සමංස ලෝහිතං ලේ වැගිරිලා ගිය මස් වලින් විතරක් යුත්. ඒ කියන්නේ අර ශරීරේ දැන් හැම කුණු වෙලා ගිහිල්ලා ඊළඟට මස් කුණු වෙලා සත්තු කඩාගෙන ගිහිල්ලා එක්ක අර වගේ කි ජුලිහිනියෝ කපුටෝ මේ කොටලා මස් කඩාගෙන ගිහිල්ලා හැබැයි කුණු වෙලා වැගිරිලා ගිය මස් කෑලි තැන් තැන් වල අර ඇට සැකිල්ලේ ඉතිච්ච ඉර වෙච්ච මස් කෑලි තාම තියෙනවා. ඇට සැකිල්ල පෑදිලා තියෙන තැන් තැන්වලි මසුත් තියෙනවා. කුණු වේලාගෙන යන මසුත් තියෙනවා. නහරු සම්බන්ධ ඒ ශරීරේ පුරා ගැවසී ගිය නහරවැල් දැන් හොඳට මතුවෙලා තියෙනවා. අර ඇට සැකිල්ලේ තියලා තිබ්බ නහරවැල් දැන් කුණු වේගෙන ගියත් ඒ නහරවැල් හොඳට පේනවා. දැන් ඒවයි තියලා තියෙන කුණු වේගෙන යන දිราපත් වේගෙන යන දැන් මృత ශරීරයක් දකින්න. ඒ දැක්කට පස්සේ ඒ ශාරීරික ස්වභාවී ඒ නිමිත්ත හිතට ගන්න. දැන් මේ භාවනා කරන්න ගිය ස්වාමීන් වහන්සේලේ මృత ශරීරයට අත් වෙලා තින ඉරනම් දැන් අපි හිතමු ඒ වගේ සාමාන්‍ය කෙනෙක් මැරිලා මේ මාසයකට විතර පස්සේ ඒ ස්වභාවය කියලා ඔබ නිකන් හිතන්. දැන් දකින්නකොට උන මාසයකට විතර කලින් තමයි මැරිලා ගෙනාපු මලකුණක් දකින්නේ. දැන් මේ මලකුණේ ස්වභාවය මේ වගේ ඇට සැකිල්ල තැන් තැන් වලින් මතුවලා තියෙන්නේ. අර සම්මස් ඔක්කොම දැන් තැන් තැන් වලින් සත්තු කඩාගෙන ගිහිල්ලා හැබැයි ඒ ඇට සැකිල්ල අතරි මස් කෑලි තියෙනවා. තාම කුණු වීගෙන යන දුර්ගන්ධය හැමන මස් කෑලි තියෙනවා. නහරවැල් එතිලා තියෙනවා. දැන් මේ ඇට සැකිල්ල තැන් තැන්වල වටේම නහරවැල් එතිලා. එතකොට මෙවැනි මලකුණක් දැක්කට පස්සේ නිමිත්ත හොඳට හිතට අරගෙන භාවනාවට වාඩි වෙලා විමසනවා. ඉති අජ්ජත්තං වා කායේ කායානුපස්සී විහෙරති. තමානුව ගලපල මතක තියාගන්න මේ ධර්මයේ ඕපනයිකයි. ඕපනයිකයි කියන්නේ තමා තුලින්මයි බලන්න තියෙන්නේ. ඒ භාවනා නිමිත්ත අරගෙන තමන්ගේ කය හා ගලපල බලනවා. අද මේ ලස්සනට දැන් බලන්න අපි කොච්චර මේ ශරීරේ ලස්සන කරගන්න දුර්ගන්ධය එළියට එන එක වළක්ව ගන්න මොන තරම් ක්‍රීම් වර්ග, සුවඳ වර්ග, සෙන්ට් වර්ග කොච්චර නම් භාවිතා කරනවද. උදේ නැගිටපු ගමන් කරන්න ඉක්මනට කටේ ගඳ නැති කරගන්න දත් ටික මදිනවා. නැත්නම් මිනිස්සෙක් එක්ක කතා කරගන්න බෑ. ගඳයි. ඉක්මනට දත් මදිනවා. ඊළඟට ඇස්වල කබ පිරිලා කබ ටික කඩනවා. තමයි නහය හොටු කෑලි. ඒවා සූරලා. ඊළඟට ඉක්මනට මූණ හෝදලා පිරිසිදු කරලා. සමහර උදේ නැගිටපු ගමන් එක්ක නානවා. ඒ තියෙන මේ ශාරීරියේ තියෙන සම්පූර්ණ දහඩිය වැක් ඔබ හිතන්න දවස් කීපයක් ඔබට නා ගන්න බැරි වුණා. ශරීර පිරිසිදු කරගන්න බැරි වුණොත් ඔබටම ඔබේ ශරීරේ කොච්චර දුර්ගන්ධයක්ද කියලා. මේ කිහිලි වලින් එන දුර්ගන්ධේ, මේ ශරීරේ පුරා තියෙන මේ හැමයි තියෙන දුර්ගන්ධේ, එවැනි කුණු වෙලා යන දුර්ගන්ධ හැම වෙලෙම දුගඳ හමන ශරීරයක් මේ අපිට දරාගෙන ඉන්නේ. එතකොට මගේ කයත් මිය ගිහිල්ලා මාසයක් විතර යනකොට මෙන්න මේ ස්වභාවයට පත් වෙනවා නේද කියලා. ඒ තමාගේ කයානුව අර මලකුණේ දකින මලකුණේ යථා ස්වභාවය තමන්ගේ කයානුව ගලපලා බලන. එහෙම බලලා බාහිරාය ගැන බහිද්දාවා කායේ කායානු පස්සේ විහෙරති. බාහිරායේ ශරීර ගැනත් විමසලා බලන. අජ්ජත් බහිද්දාවා තමා තුලත් බාහිරාය තුලත් මේ ස්වභාවයම නේද පවතින්නේ කියලා විමසලා බලන. ඊළඟට හට ගැනීම සමුදේ ධම්මානුපස්සීව වය ධම්මානුපස්සීව සමුදේ වය ධම්මානුපස්සීව ඒ තුල හට ගැනීම නැතිවීම විනාශ වීමෙන් පැවතීම මේ සියල්ලත් එක්ක හොඳට විමසලා බලමින් තමන්ට නුවණ සිහිය ප්‍රඥාව වැඩෙන විදිහට හොඳට ඒ සීවතික අනුව භාවනා කරන. එතකොට මේ අපි තාම කතා කරේ නව සීවතික භාවනාවේ තුන්වෙනි සීවතික. එතකොට ඔය වගේ අපි හිතමු තවත් චුට්ටක් එහාට හිතමු. ඔන්න හතරවෙනි සීවතිකේ. ඒ කියන්නේ දැන් ඔන්න සාමීන් වහන්සේලා පිරිසක් කැලේකට භාවනා කරන්න යනකොට අපි හිතමු අලුත ගෙනත් දාපු මලකුණක් නැහැ. ඒ ගමේ ඒ අහල පහල සුහුණට මලමිනි අරගෙන ඉන්නේ ආසන්න ගමක මාසයක් එකහමාරක් ඇතුළත ගමේ කවුරුත් මැරිලා නැහැ. එතකොට හැබැයි ඒ අසල ආරණ්‍යක ස්වාමීන් වහන්සේලා පිරිසක් අපි හිතමු කැලේට යනවා භාවනා කරන්න. අසුභ භාවනා වඩන්න, පිළිකුල් භාවනා වඩන්න, එක්කෝ මලකුණක් අරමුණු කරගෙන නවසීවතික භාවනාවට නිමිත්තක් ගමු කියලා ඔන්න කැලේට යනවා. දැන් යනකොට ඒ වනාන්තරයේ තුල උන්වහන්සේලාට දකින්න ලැබෙන්නේ පුණච පරම් භික්ඛවේ භික්ඛු සෙය්‍යතාපි පස්සෙය්‍ය ශරීරං සීවති කාය ඡඩ්ඩිතං ටික සංකලිකං නිමං නිම්මං සලෝහිත මක්කිතං නහරු සම්බන්ධං සෝයිම මේව කායං උපසංහරති. අට්ටි සංකලිකං, අට්ටි සංකලිකං කියන්නේ තැන් තැන් වලින් හොඳට ඇට සැකිල්ල පැද්දෙන්. අපි අර කලින් කතා කරනකොට සම්පූර්ණ ඇට සැකිල්ල පැදිලා නෙමෙයි. හැබැයි දැන් මේ දකින මලකුණ අපි හිත මාස දෙකක් තුනක් වගේ ගිහිල්ලා. එතකොට අර ශරීරයේ සම මාස් මේවා ඔක්කොම කුණු වෙලා එක්ක සත්තු කඩාගෙන ගිහිල්ලා කුණු වෙලා ගිහිල්ලා දැන් ඇට සැකිල්ල හොඳටම පෑදිලා තියෙනවා. අට්ටික සංකලිකන් තැන් තැන් වලින් හොඳට ඇට සැකිල්ල පෑදිලා නිම්මන්සං මාස් කුණු වෙලා දිය වෙලා ගිහි මාස් වැක්කිරිලා ගිහිල්ලා තියෙනවා. ඊළඟට ලෝහිත මක්ඛිතං කුණු වෙච්ච ලේ වලින් නෑවිච්ච මලකුණ. ඒ ලේ ටික ඔක්කොම කුණු වෙලා වැක්කිරිලා ගිහිල්ලා. නහරු සම්බන්ධං. ඇට සැකිල්ල තැන් තැන් වල නහර වැල් එතිලා තියෙනවා. ඒ කියන්නේ අර දැන් තුන්වෙනි අවස්ථාවටත් වඩා තවත් සතියක් දෙකක් ගිය. එතකොට මෙහෙම මලකුණක් දැන් දකින්න. ඒ දකින මලකුණේ ස්වභාවය තමානුව ගලපලා බලන. දැන් ඔබට මේ ගැන හොඳට තේරෙනවා ඇති. අන්න ඒ නිසා තමයි අවස්ථා නමයක් යටතේ. දැන් තාම අපි මේ කතා කරේ අවස්ථා හතර. අවස්ථා නමයක් යටතේ භාවනා නමයක් හැටියට බුදුරජාණන් වහන්සේ මේක පෙන්වන්නේ. ඒකයි මොකද ඒ කාලේ ස්වාමීන් වහන්සේලා දැන් අපි හිතමු දැන් තව ඈතටම ගිහිල්ලා හිතමු ස්වාමීන් වහන්සේලා පිරිසක් කැලේට සොහොනට යනකොට අපි හිතමු සොහොනි තියෙන්නේ අලුත ගෙනාපු මලකුණක් දකින්නම නෑ. එතකොට තියෙන්නේ අවුරුද්දක් වගේ පරණ වෙච්ච මලකුණක්. ඒ මලකුණ තියෙන ඇට සැකිල්ල විතරම නම් ඒ ඇට සැකිල්ලත් කාලයක් යනකොට මොකද වෙන්නේ? පුරුකෙන් පුරුක ගැලවෙනවා. හිස් කබල වෙන පැත්තක, බිල් යට තව පැත්තක, ඉල ඇට කූඩුව තව දිහාක, කොඳු ඇට පේලියත් පුරුක් ගැලවිලා තව පැත්තක, ඊළඟට අත් ඇට කකුල් වල ඇට තව තව පැතිවල. දැන් ඒවා සමහර සත්තු යනකොට සත්තුන්ගේ පාවද ගැවටලා විසි වෙලා වහිනකොට වතුර පාරවල් එක්ක ඒවා ගහගෙන ගිහිල්ලා කෑලි තැන් තැන්වල. දැන් ඇට සැකිල්ලත් පිළිවෙලට ලස්සන්ට මේ ගලපලා තියෙනවා නෙමෙයි. හිස් කබල එක දිහාක, අත්වල ඇට තව පැත්තක, කොඳු ඇට තව පැත්තක, තැන් තැන්වල තියෙන ඇට සැකිල්ල කෑලි ටිකක් දකින්න. දැන් දැක්කට පස්සේ දැන් මේ තියෙන හත්වෙනි අටවෙනි වගේ සීවතික අවස්ථාව. එතකොට එවැනි අවස්ථාවක උන්වහන්සේලා ඒ දකින ඇට සැකිලි දිහා බලලා හිතනවා, මගේ ශරීරයටත් ඔය ඉරනම් අත්වෙන, මේ ශරීරයත් යම් දවසක ඔය වගේම මගේ ශරීරෙත් ඇට සැකිල්ලත් පුරුකෙන් පුරුක වෙන් වෙලා ඔය වගේ තැන් තැන්වල දිර දිරායයි, ඒව තැන් තැන්වලින් විසිරිලා යයි, මේ පුරුක් ගැලවිලා යයි, මේ කයටත් ඔය ඉරනම නේද අත්වෙන්නේ. ඊළඟට අපි හිතමු නමවෙනි සීවතික අන්තිම අවස්ථාවට එනකොට අර ඇට සැකිල්ල සම්පූර්ණයෙන් දකින්න නැහැ, කෑලි කීපයක් හිස් කබලෙත් කොටස, එක්කෝ බෙල්ල ඇටවල කෑලි ටිකක්, අත්වල තැන් තැන්වල තියෙනවා, ඒවා දිර දිරා යනවා, පස්සේගෙන යනවා. අන්න එතකොට හිතලා බලනවා, මේ දැන් අද ඇට සැකිලි කීපයක් විතරයි, ඒවත් තැන් තැන්වලින් දිර දිරා කුඩු වෙවි පස්සෙවි පස්සෙවි යනවා. මේ මම වගේම ශරීරයක් දරාගෙන හිටපු කෙනෙකුට නේද අද මෙහෙම වෙන්නේ? මේ ශරීරය අනිත් ඔක්කොම පස්සෙලා ගිහින් දැන් අන්තිමට ඉතුරු වෙලා තියෙන මේ ඇට සැකිල්ලක කෑලි චුට්ටක් විතරයි. අන්න ඒ විදිහට තමන් දකින අවස්ථාව අනුව ගලපලා බලනවා. ඔන්න ඕක තමයි නව සීවතික භාවනා. එතන නව කියන්නේ අවස්ථා නමයක් යටසේ, සීවතිකයක් කියන්නේ මලකුණක්, මියගිය මృత ශරීරයක් තමන්ගේ කය හා ගලපා බලමින් කරන භාවනා. එතකොට මේ භාවනාව මතක තියාගන්න, දැන් අද අපිට බොහෝ වෙලාවට වර්තමානයේ මේ භාවනා වඩන ස්වාමීන් වහන්සේලා හෝ ගිහි පින්වතුන් අපි දන්නවා, අපි අර ඇස් දෙකට මලකුණක් ළඟට ගිහිල්ලා ඉඳගෙන භාවනා කරන එකක් අද අපිට ප්‍රායෝගිකව අමාරුයි. අද අපි මේ සොහොනකට ගියත් අද සොහොන්වල මේ එළියේ උඩ මලමිනිය ඔහොම දාලා නැහැ. අපි දන්නවා අද කරන්නේ එක්ක ආදාහනය කරනවා, පුච්චලා අලු කරලා දානවා, ඒ අලු ටික තැම්පත් කරලා තමයි එක්ක මොකක් හරි ස්මාරකයක් හදන්නේ. එහෙම නැත්නම් මිනිය දවස් 3-4ක් ගෙදර තිබ්බත් පුළුවන් තරම් සෙන් ගගහ ගඳින් නැති වෙන විදිහට සරසලා බල්බල් දාලා මල් ගහලා තියාගෙන ඉඳලා ඒක පෙන්වන්නේ නැහැ පිටට. පේන්න දෙන්නේ නැහැ, ගඳ එන්න දෙන්නෙම නැහැ. ඊට පස්සේ තැම්පත් කරන පොළොවේ අඩි 6ක් 7ක් ඇතුළට හාරලා තමයි වලක තැම්පත් කරන්නේ. ඊට පස්සේ ගිහිල්ලා අපිට සාමාන්‍ය මිනිස්සෙකුට ගිහිල්ලා මේක කුණු වෙලා යන හැටි ඇස් දෙකෙන් දකින්න නැහැ. එතකොට අද මේ නවසීවතික භාවනාවේ මේ කියපු ස්වභාවය ප්‍රායෝගිකව අපිට භාවනාවක් විදිහට වඩා ගන්න අමාරුයි. හැබැයි අපිට හිතෙන් අපි දන්නවා මේ වෙන ඉරනම. ඔබට තේරෙනවා ඔබ සමහරවිට පින්තූරවල ඡායාරූපවල අද අපිට අන්තර්ජාලයට ගියත් බොහෝ වෙලාවට මේ මලමිනීවල කුණු වෙලා යන ආකාරය ගැන පින්තූර දකින්න තියෙනවා. ඊළඟට මේ නවසීවතික භාවනාව ගැන ඔබ දැකලා ඇති සමහර ආරණ්‍යවල පන්සල්වල තියෙනවා පින්තූර ඡායාරූප තියෙනවා. ඔබට සමහර ලාවට ඒ පින්තූර හොයා ගන්නත් පුළුවන්. ස්වාමීන් වහන්සේ නමක් භාවනා කරනවා, අර අවස්ථා 9 යටතේම ඒ මලකුණු 9ක් වටේට ඇඳපු පින්තූර තියෙනවා. එතකොට ඒ වගේ අපි හිතෙන් මවා ගන්න අපිට හිතෙන් පුළුවන් මේ 9ෙම එකට අරගෙනත් අද භාවනාවක් කරන්න පුළුවන්. අද බොහෝ වෙලාවට භාවනාවට වාඩි වෙලා හොඳට තමන්ගේ කය අනුව විමසලා බලනවා. ඉස්සෙල්ලා තමන්ගේ ශරීරය ගැන හොඳට සිහිය පිහිටවාගෙන හිතෙන් හිතනවා. අපි හිතෙන් හිතනවා තමන්ගේ ඉස්සරහා එක්ක මලකුණක්. කෙනෙක් මරණයට පත් වෙලා දවස් 3ක් යනකොට අන්න පළවෙනි සීවතික අවස්ථාව හොඳට මෙනෙහි කළ බලනවා. මේ මලකුණේ ඇත්ත ස්වභාවය කොයි වගේද? ඉදිමිලා, නිල් වෙලා, නහයෙන් ඒ කන් වලින් සරව වැగిරෙන මලකුණක් මගේ කයටත් උීර නමත් වෙනවා නේද? ඊළඟට මේ මලකුණම අපි හිතනවා දවස් ගානක් සතියක් දෙකක් යනකොට ඒකට මොකද වෙන්නේ? ඊළඟට සත්තු කා දමන අර වගේ කපුට අංගි ජුලිහිණි අංහිවල්ලු උක්කුස්ස ඇවිල්ලා තැන් තැන් වලින් කොටලා මස් කඩාගෙන ගිය මලකුණක් නා. මේක තමයි කෙනෙක් මැරිලා සති දෙකක් විතර යනකොට අත්වෙන ඉරනම්. ඊළඟට තුන්වෙනි සීවතික අවස්ථාව තවත් සතියක් දෙකක් ගියාට පස්සේ මොකද වෙන්නේ? දැන් ඇට සැකිල්ල පෑදිලා තැන් තැන් වලින් ඇට සැකිල්ල පෑදිලා නහරවැල් මතුවිලා පේනවා. කුණු වේගෙන යන මෘත ශරීරයක්. ඊළඟට තවත් එහාට බලන තවත් ඒ මලකුණට තවත් සති දෙක තුනක් යනකොට මොකද වෙන්නේ? දැන් අර මස් කුණු එවි දිය වෙලා යන ඇට සැකිල්ල තැන් තැන් වලින් හොඳටම මතු වෙලා පේන කුණු වෙලා වැගිරිලා ගියල්ලේ ඇට සැකිල්ල තැවරිලා තියෙන. දැන් ඔය විදිහට අපි සාමාන්‍ය මලකුණක ස්වභාවේ කුණු එවි පස් වෙලාම ගිහලා අන්තිමට ඇට සැකිල්ලත් දැන් මතු වෙලා. ඊට පස්සේ අපි විමසනවා දැන් ඇට සැකිල්ල හොඳට බලනවා. මේ තියෙන්නේ හිස් කබල. දැන් හිතෙන් මවාගෙන මෙනෙහි කරන්න. මේ තියෙන්නේ හිස් කබල, මේ තියෙන්නේ බෙල්ලයට, මේ තියෙන්නේ උරහිස් ඇට, මේ තියෙන්නේ ඉල ඇට කූඩුව, මේ තියෙන්නේ කොඳු ඇට පේලිය, මේ තියෙන්නේ අත් ඇට, මේ තියෙන්නේ දනිස් ඇට, මේ තියෙන්නේ කලව ඇට. ඇට සැකිල්ල ස්වභාවය හොඳට විමසලා බලනවා. මගේ ශරීරයේ ඇට සැකිල්ලත් ඔය වගේම තමයි. ඊළඟට කාලයක් යනකොට ඒ ඇට සැකිල්ලත් පුරුකින් පුරුක ගැලවිලා බෙල්ලේ ඇට වෙන පැත්තක, උරහිස් ඇට තව පැත්තක, කොඳු ඇට පේලිය තව පැත්තක, ඒවා ඒ තැන්වලම දිර දිරා යනවා. තවත් කාලයක් යනකොට ඒවත් දිරලා පස් වෙලා යනවා. අවසානේ පස් ටිකක් විතරයි. දැන් අර මලකුණක් අවස්ථා නමයක් යටතේ දිරලා පස් වෙලාම යන තැන දක්වාම මේ නවසීවතික භාවනාවේ විස්තර කරන අවස්ථා නමේම අපිට භාවනාවේදී එක දිගට මෙනෙහි කරගෙන භාවනා වඩන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඔබට කොටසෙන් කොටස වෙනම අවස්ථා නමයක් යටතේ හිතින් මවාගෙන භාවනා කරන්නත් පුළුවන්. ඒකෙදි මේ භාවනාව කරද්දී ඔබ දැකලා තියෙන පින්තූර එක්කෝ ඒ මృత ශරීරවල ස්වභාවය ඔබට හිතෙන් අරමුණු කරගෙන මෙනෙහි කරගෙන තමන්ගේ කය අනුව ගලපා බලමින් භාවනා කරන්න පුළුවන්. හැබැයි මේ හැම දෙයකින්ම මතක තියාගන්න මේ අපි දකින්නේ බොරුවක් නෙමෙයි. අපේ හිත අකමැති දෙයක් හැබැයි. මොකද හිත කැමති ප්‍රියමනාප දෙයට විතරයි හිත කැමති. සුබ දෙයට විතරයි හිත කැමති. හිත ආසා කරන්නේ සුබ සහගත සැප සහගත දේ දකින්න. යථාර්ථේ දකින්න කැමතිනේ. අසුබේට හිත අකමැති. පිළිකුල දැන දකින්න අකමැති. මලකුණු ගැන කියන කොටත් අකමැති වෙන. ඒක අහන්නත් අකමැති වෙන. හැබැයි අපි මේ දකින්නේ ඇත්ත සත්‍ය. අපේ කයටත් අත් වෙන ඇත්ත ඊට නම. ඒ නිසා ඒ යථා ස්වභාවය මෙනෙහි කරන්න අපිට මේ ජීවිතය ගැන, කය ගැන, සතර මහා ධාතු ගැන, හොඳට ශරීරය ගැන යථා ස්වභාවයෙන් දකින්න පුළුවන්කම ලැබෙනවා. මේ භාවනා නමේම හිත දියුණු වෙන කායානුපස්සනාවට අයිති භාවනා ක්‍රම නමයක් හැටියටයි නවසීවතික භාවනාව ධර්මයේ සඳහන් වෙන්නේ. ඉතින් ඔබ සතර සතිපට්ඨාන භාවනාව ඔස්සේ කායානුපස්සනාවට අයිති භාවනා කොටස් කීපෙම අපි මේ ධර්ම දේශනා පිළින් කතා කරා. ඉතින් ඊට පස්සේ අපි වේදනානුපස්සන, චිත්තානුපස්සන, ධම්මානුපස්සනාවේ තියෙන කොටස් මේවත් අපි ඉදිරියට එකින් එක කතා කරනවා. මේ හැම භාවනාවක්ම හොඳට ඔබ මේ දේශනා මතක තියාගෙන නැවත නැවත අහන්න. ඔබට මේ පැරණි දේශනා පවා අන්තර්ජාලේ තියෙනවා, YouTube වල ඔබට ඉදිරියේ හරි වැදගත් වෙයි. ඉතින් ඒ දේශනා පෙළ හොඳට අහන්න, විමසන්න, ඒ දේශනා ඔස්සේ ඔබ ධර්මය අවබෝධ කරගන්න මහන්සියක් ගන්න. ඉතින් ඔබ හැම දිනාටම ධර්ම අවබෝධයේ පිණිසම, නිවන් අවබෝධයේ පිණිසම මේ උතුම් ධර්ම ශ්‍රවණයේ ආශිර්වාදයක්ම වේවා කියලා අපි ආශිර්වාද කරනවා. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ත්වං සදා. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි.
බුදුරජාණන් වහන්සේ විසින් නිවන් අවබෝධ පිණිස වැඩිය යුතු ඒකායන මාර්ගයේ ලෙස පෙන්වා වදාළ උතුම් සතර සතිපට්ඨානය තේරුම් ගත හැකි පරිදි පූජ්‍ය ගලිකමුවේ ඥානදීප හිමියන් විසින් විස්තරාත්මකව සිදු කරන ලද ධර්ම දේශනා මාලාව. මෙම දේශනාව සිදු කරනු ලැබූ පූජනීය ගලිකමුවේ ඥානදීප සාමීන් වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනයේ උදා වේවායි සාදු සිතින් ප්‍රාර්ථනා කරමු. ධම්මසෝබ සැමට තෙරුවන් සරණයි.